අපේම సంతානය, අපේම ජීවිතේ ආධ්‍යාත්මික කුසුමින් විකසිත වුණු ආධ්‍යාත්මික සුගන්ධයෙන් සුවඳවත් වුණු ආධ්‍යාත්මික පෝෂණයෙන් පෝෂිත වුණු එනම් ආධ්‍යාත්මික රසයෙන් රසවත් වුණු තමන්ටත් වාසනාවක් වුණු අනුන්ටත් වාසනාවක් වුණු ජීවිත බවට පෙරළීමේ ප්‍රතිහාරය වගාවක බොහෝ දේ කළ යුතුයි. උදුරු ගෑන වල්ගරවීම, බුරුල් කිරීම, පොහොරේදීම, වතුර දැමීම, එමෙන්ම මෙ අධ්‍යාත්මික වගාවේදී කළ යුතු දෑ කීපයක්ම තිබෙනවා. ඒ අතරින් ධර්ම සාකච්ඡාවට හිමි වෙන්නේ අද්විතීය ස්ථානයක්. තමන් වවාගත්තේ අනුන් සමග බෙදා ගැනීම, තව කෙනෙකුගේ අත්දැකීම් වලින් අප පෝෂිත වීම, ආදර්ශයක් ගැනීම, ඉගෙන ගැනීම. ඒ අර්ථයෙන් බැලුවහම කල්‍යාණ මිත්‍රවරුනි, ධර්ම සාකච්ඡාව කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ධර්ම සාකච්ඡාව කරන මොහොතක පත්වෙනවා සමූහ ගොවිපලක් බවට, සාමූහික ගොවියන් බවට. අප හැම දිනාටම තිබෙන එකම අරමුණයි, අරමුණු දෙකක් නෑ. කොහොමද මේ ගමන සතුටින් සැහැල්ලුවෙන් නිමා කරන්නේ? කෙසේද නැවතුම් තිතක් තබන්නේ මේ ගමනට? ඒ අරමුණින් කල්‍යාණ මිත්‍රවරුනි, සාකච්ඡාවට බඳුන් විය යුතු ප්‍රායෝගික අත්දැකීම් තිබෙනවා නම් බෙදා ගන්න. මේ ගමනේදී මතුවුණු ගැටලු තිබෙනවා නම් විමසන්න. අත්දැකීම් බෙදා ගැනීමත්, ගැටලු විමසීමත් මේ ගමනට වැටෙන එළියක්, තව කෙනෙකුට කරන උපකාරයක්.
සාංශාරික සත්‍යයන් විදිහට මේ සලායතන ලෝකයේම වෙනම සරිසරලා ඒ තුළ ලබාගත්ත ජයය තුළින් මේ ඉන්ද්‍රිය ඇසුරෙන් ලබා ගන්න සැපදු සඳහා ආසන්නතම සිදුවීම් වලට, ආසන්නතම හේතු වලට හොඳ නරක හරිද ඇතුලේ රජුරුවන්ගේ තීන්දුව වගේ චෝදිතය නිදහස් වෙන තත්ත්වයක් තේන්න තියෙනවා. යෝගාචරයේ තසේක පුද්ගලයෙක් විදිහට මේ ප්‍රතිපදාවේ හිටින පුද්ගලයෙක් විදිහට ඉරණි කාරණා පිළිබඳව අවබෝධයක් ලබා දෙන උදාහරණයක් විදිහට බොහෝ විට කාලයට දොස් කියනවා, මේ කාලේ වරදක් කියලා. නමුත් කාලයට අසුවන නිර්මාණ කරගත්ත නිර්මාණ කරුවාගේ වගේ කියන දේ මොකද? ඒ පිළිබඳ යමක් දේශනා කරන්න නම්
ඔය කාරණේ බොහොම මේ පළල් ගැඹුරු ඒ වගේම සියුම් පැත්තකින් කාලයට බණින එක කාලයට දොස් කිවීම බොහොම සාමාන්‍ය දෙයක්. මේ වැරද්ද කාලේ මේ කාලේ ඒ කාලේ එහෙම නෙමෙයි. එහෙම නැතිනම් මතු කාලයක මෙහෙම නෙමෙයි. ලස්සනම දේ තමයි ඕනම කෙනෙකුට කාලයට බනින්න පුළුවන්. කාලේ පෙරලා ප්‍රතිඋත්තර දෙන්නේ නැති නිසා. කෙනෙකුට බැන්නොත් නැවත බැනුම් අහන්න වෙනවා. නමුත් කාලයේ කවදාවත් අපට බණින්නේ නැහැ. පිළිතුරු දෙන්නෙත් නැහැ. ඒ නිසා නිදහසේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයකට ඕනෑම වෙලාවක කාලයට දොස් කියන්න පුළුවන්. අපි මේ බණින්නේ කාටද? එහෙම බැනුම් අහන කෙනෙක් ඉන්නවද මෙතන? කාලය කියලා දෙයක් තියෙනවද? දැන් මේ කාලය කියලා කියනකොට අපි මේ මොකකටද කියන්නේ? කාටද මේ බණින්නේ? නැති දෙයකට. තිබෙන දෙයකට නෙමෙයි, පවතින දෙයකට නෙවෙයි, ජීවත් වෙන කෙනෙකුටත් නෙමෙයි. නැති දෙයකට මේ බණින්නේ. හොඳ සහ නරක ඔබතුමා කියූ පරිදිම මිනිස් නිර්මාණයක්, මිනිස්යාගේ නිර්මාණයක්. උදාහරණයක් විදිහට ආහාර බොහෝ විට නැගෙන චෝදනාවක්. මේ කාලේ ආහාර වස විස ඒ කාලේ වගේ නෙමෙයි. ඒ කාලේ විසින් ආහාරවලට රස විස දෙන්නේ නැහැ. මේ කාලේ ආහාර කියනකොට එයින් වක්‍ර විදිහට ගම්ය වෙන්නේ නැතිනම් කියවෙන්නේ මේ කාලේ විසින් ආහාරවලට රස විස දාලා කියලා නැහැ. මිනිස්සයා දාලා තියෙනවා. ତରି කිසියම් හොඳක් හෝ නරකක් අත්දකින්නවාද? ඒ අත්දකින්න හොඳ සහ නරක අපේම නිෂ්පාදනය නැවත අප කරා එනවා. එම නිසා දැනුවත් හෝ නොදැනුවත් කාලයට බණින කෙනා බැනගන්නේ Tamanටමයි. නරක නම් ඒ හොඳ කිරීම අපේ වගකීමක්. ඒ කාලේ වගකීමක් නෙමෙයි. කාටවත් බැනලා වැඩක් නැහැ. බලන්න බලන්න අපට කළ හැකි යමක් තිබෙනවාද? පුංචි හෝ කුඩා හෝ දෙයක් තිබෙනවාද Tamanට කළ හැකි? මහා පරිමාණයෙන් තව කෙනෙක්ගේ වගකීමක්, සේවයක් හෝ කාර්යයක්, රාජකාරියක් ගැන බලාපොරොත්තු වෙනව වෙනුවට තමන්ට කරන්න පුළුවන් අංශු මාත්‍ර වූ හෝ දායකත්වයක්, සේවයක් තිබෙනවාද? බොහෝම අපහසුයෙන් බරපුරවාගත්ත බරභාගයක් ගවේ කදිනව මහා කන්දක්. මේ ගවයාගේ කනේ වහලා හිටියා මැස්සෙක්. මේ මැස්සට තේරෙනවා මේ ගවයා විඳින දුක. මේ කරත්තය බඩු වලින් පිරීලා තිබෙන මේ කරත්තේ තනියම මේ කඳා දින්නට මේ අහිංසක සතා ගන්න වීරිය. මැස කල්පනා කරා මට, අනේ මට මේ උදව්වක් කරන්න පුළුවන්ද? මැස බැලුව බැලුව මොකද්ද කරන්න පුළුවන් උදව්ව? පස්සේ මැස්සර කල්පනා වුණා අඩුම ගානේ මට පුළුවන් පුංචි පුංචි බරකින් හරි මේ ගවයා නිදහස් කරන්න කියලා මේ මැස්ස කණින් අහකට ඉගිලිලා ගියා. සමාජයේ හිනා යන උදව්වක් වෙන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද ඒකේ උදව්ව? ඒ තමයි මැස්සෙකුට කළ හැකි උපරිම උදව්ව, ලොකුම උදව්ව. කල්‍යාණ මිත්‍රවරුනි, අප හැම දිනම වග කිය යුතුයි. කිසියම් ව්‍යසනයක්, නපුරක්, අයහපතක් සිදු වෙනවා නම් මිනිසුන් විදියට අප හැම දිනම වෙන කිසිම සතෙක් වග කියන්න බැඳිලා නැහැ. මේ තියෙන ව්‍යසනවලට, ස්වභාවික ව්‍යසන වේවා, කෘතිම ව්‍යසන වේවා, මේ කිසිම ව්‍යසනයකට මේ මහ පොළොවේ ජීවත් වෙන, නැතිනම් මහා මුහුදේ ජීවත් වෙන, නැතිනම් අහසේ පියඹන කිසිම සතෙකු, මත්සියෙකු හෝ කුරුල්ලෙකු වග කියන්නට බැඳිලා නැහැ. මිනිසා හැර, මිනිසා යනු ඔබයි මායි. එතන අප බැලිය යුතුයි අපට කළ හැකි යමක් තිබෙනවා. ඒ දේ අප කරනවද? ඒ දේ අප උපරිම වශයෙන් ඉටු කොටද අපි තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ, තව කෙනෙකුට චෝදනා කරන්නේ? ඔබතුමාගේ ප්‍රශ්නේ මුල් කොටසේ කියුණා වගේ මේ සලායතන නැතිනම් ආයතන හය ආත්ම කරගත් සත්‍යයන් පිරිසක් තමයි අප සංසාරික ජීවි. ආයතන කියන්නේ ගෙවල්. ඇහැ ගයක් කරගෙන එහි ජීවත් වෙන කෙනෙක්. කන නිවාසයක් කරගෙන එහි වසන කෙනෙක්. දිව නාසය, මනස සහ මුළු ශරීරයම ගෘහය කරගෙන ගෘහවාසී වෙන කෙනෙක්. අප හැම විටම ජීවත් වෙන්නේ මේ හයෙන් එකක ජීවත් වෙනවා. කෙනෙක් ඉන්න පුළුවන් වැඩි කාලයක් ඇහෙම ජීවත් වෙන, බලමින් බලමින් බලමින්ම ජීවත් වෙන කෙනෙක්. එයාගේ ජීවිතේ තමයි බැලීම, නැරඹීම. තව කෙනෙක් ඉන්න පුළුවන් කන ජීවිතය කරගෙන ඇසීම ඇසීම ඇසීම. තවත් කෙනෙක් දිව ජීවිතය කරගෙන, දිව තමන්ගේ ගෘහය කරගෙන ඒ දිවෙහි වාසය කරමින් රස විඳීම රස විඳීම රස විඳීම. ඒ තමා ජීවිතය. මේ විදිහට අවසාන කෙනා මනසේ ජීවත් වෙමින් සිටීම රාජකාරිය කරගෙන. දෙ එවිටයි ආයතන කියන නම එන්නේ. මේවා ගෙවල් කියන අර්ථේ. එතන මේ ගෙවල් හයෙන් එක ගෙදරක අපි හැම විටම ඉන්නවා. ගෙයින් ගෙට මාරු වෙනවා. අපිට හත් වෙන ගයක් නැහැ. ගෙවල් හයයි තියෙන්නේ. එක මොහොතක ගෙවල් දෙකක ජීවත් වෙන්න බෑ එක ගෙදරකින්. ඒ ගෙදරට ගියාම අනිත් ගෙවල් මතක නැහැ. පදිංචි වෙනවා. සමහර කෙනෙක් වැඩි කාලයක් ඇහි පදිංචි වෙලා ඉන්න විට තවත් කෙනෙක් නාසයේ හෝ ශරීරයේ හෝ දිවේ පදිංචි වෙලා ඉන්නවා. මේ හැම ආයතනයකම අපි පදිංචි වෙලා ඉන්නේ ඒ ගෙවල් අපේ කියන හැඟීම නිසා. මේ මගේ ගෙදර, මේ මගේ ඇහැ කියන්නේ මගේ ගෙදර. ඒ ඇහැ නැමැති ගෙදර හිටියොත් මට ඕන තරම් මං කැමති දේවල් බලමින් නරඹමින් ඉන්න පුළුවන්. කන කියන ගෙදර ඒ මගේ ගෙදර ඒ මගේ ගෙදර මම හිටියොත් මම කැමති විදිහට සතුටු වෙන දේවල් අසමින් ශ්‍රවණය කරමින් ඉන්න පුළුවන්. දිව කියන්නේ මගේ ගෙයක්. ඒ දිව නැමැති මගේ ගෙදර වාසය කරන්න පුළුවන් නම් හැම විටම මම කැමති කැමති රස විඳිමින් ජීවත් වෙන්න පුළුවන්. දැන් මේ විදිහට මෙබඳු ආකල්පයක්. ඒතර මේ ආකල්පය හැදුවේ කවුද? ඇහැ නෙමෙයි, කන නෙමෙයි, දිවක් නෙමෙයි, අන්න මනින්ද්‍රිය. මේ හයවෙනි ඉන්ද්‍රිය. කිසිම රූපයක ලස්සන අවලස්සන ගැන ඇහැ කතා කරන්නේ නැහැ. දිව කතා කරන්නේත් නැහැ කිසිම රසක් මේ රසක් ගැන. මේ දේ රහයි අර දේ රහනේ දිව කියන්නේ. ඒ සියල්ල පිළිබඳ විනිශ්චයන් කරන්නේ මනස. ତର මනස මහා විනිශ්චයකරුවෙකුගේ භූමිකාව තමයි රඟ දක්වන්නේ. ඇහැට ලස්සනයි කියලා අප කිව්වට ඒ නෙමෙයි ඇත්ත. ඇහැට නෙමෙයි ලස්සන හිතටයි. කනට මිහිරි කියලා කිව්වට ඇත්ත හිතට මිහිරි. දිවට රහයි නෙමෙයි හිතට රහයි. ඇඟට සැපයි නෙමෙයි හිතට සැපයි. හිතටයි සුවඳ. සිත තමා කුමක්ද හරි කුමක්ද වැරදි, කවුද හොඳ කවුද නරක, කොයි දේද මිහිරි මොන දේද අමිහිරි විනිශ්චය කරන්නේ. මනින්ද්‍රිය රඟ දක්වන්නේ මහා විනිශ්චයකුගේ චරිතය. පරම විනිශ්චය අවසාන විනිශ්චය දෙන්නේ මනස. ඒට අභියෝග කරන්න බෑ කාටවත්. ඇහැට කියන්න බෑ නෑ නෑ මේ ලස්සනයි කියා. හිත කියනවා නම් කැතයි කියලා. හිත කීවොත් කැතයි කියා ඒ කැතම තමයි. හිත කීවොත් තිත්තයි කියා තිත්තම තමයි. දිවට කියන්න බෑ නෑ නෑ තිත්ත නෑ පැණි රහයි කියලා. ඒ නිසා තමා තිත්ත කුමක්ද පැණි රහ කුමක්ද ඒ පිළිබඳ නැත්තේ පොදු එකඟතාවය. දැන් මේ විදිහට මේ අවසාන විනිශ්චය දෙන්නේ හිත. ඊට පහළ කවුරුවත් නැහැ ඊට අභියෝග කරන්න පුළුවන් කෙනෙක්. ඊට උඩින් කවුරුත් නැහැ. පහළ ඉන්නව නමුත් අභියෝග කරන්න බෑ. භාවනාවේදී විපස්සනාවේදී කරන්නේ කුමක්ද? මේ නඩුව අමුතුම විදියකට අහන්න පටන් ගන්නවා. දැන් මෙතෙක් කාලයක් ඒ නඩුව ඇහුවේ හිත මනසයි ඇහුවේ. හැම අත්දැකීමක්ම මනස විනිශ්චයකට භාජනය කළා. මනස කියනවා මේ හොඳ නෑ එපා මේ හොඳයි ඕනේ. එපමණයි ඉන් එහාට කතාවක් නෑ. ආයි කතාවක් කරේ එක තීන්දුවයි. ඒ මනස දෙන තීන්දුව තම අවසාන තීන්දුව. කාටද පුළුවන් ඒට එරිහිව යන්න? කවුද එරිහිව ගියේ? එරිහිව යන්නේ යෝගියා විතරයි, භවනා යෝගියා විතරයි. දැන් මේ නඩුව ඒ උසාවියෙන් ගලවලා සිහිය නැමැති අධිකරණයට ගේනවා. දැන් සිහියෙන් බලාගෙන ඉන්නවා කුමක්ද දිවක් දකින්නේ, කුමක්ද ඇහැක් දකින්නේ, කුමක්ද කනක් දකින්නේ. සිහියෙන් බලාගෙන ඉන්නවා. එවිට මේ ආයතන පත් වෙනවා ඉන්ද්‍රිය බවට. දෙයක ඇතුලේ කවුරුවත් නැහැ. මේ පදිංචිලා කවුරුවත් නැහැ. ආයතන නැහැ, තියෙන ඉන්ද්‍රිය විතරයි. ඒක සලායතන නිරෝධය කියන්නේ ඇයි? සලායත නිරෝධය කියන්නේ ඇහැ අන්ධවීම, කන බිහිරිවීම නෙමෙයි. ආයතනවල නිරෝධය, ඒවා ගෙවල් නෙමෙයි තවදුරටත්. හුදු ඉන්ද්‍රිය විතරයි. ප්‍රශ්නයක් නෑ ඉන්ද්‍රියක. දහමේ කොහෙවත් කියන්නේ ඉන්ද්‍රිය ප්‍රශ්නයක් කියලා. ප්‍රශ්නේ විදියට දහම නිරතුරුවම කියන්නේ ආයතන. මේවා ආයතන කරගන්න එපා. මේවා ගෙවල් කරගන්න එපා. පදිංචි වෙන්න එපා ඇහි. පදිංචි වෙන්න එපා කනේ හෝ දිවේ. පදිංචිලා අඬ වෙන්න එපා. දැන් සිහිය, සිහියෙන් බලනවා. සිහියෙන් අහනවා. සිහියෙන් විඳිනවා. එවිට සිහියෙන් සිටින විට දන්නවා ඇහෙන් ලැබෙන්නේ මොකද්ද? කනෙන් ලැබෙන්නේ මොකද්ද? දිවෙන් දැනෙන්නේ කුමක්ද? ඒ සමගම මනස ඒ ගැන කියන්නේ කුමක්ද? මනස වෙනද වගේම කියනවා ලස්සනයි, කැතයි, රහයි, මිහිරි මනස කියනවා. හැබැයි දැන් මනස ඉන්නේ විනිශ්චාසනේ නෙමෙයි, විනිසුරු අසුනේ නෙමෙයි, සාක්කි කූඩුවේ. එයා සාක්කියක් දෙනවා විතරයි. මනසේ සාක්ෂිය කුමක්ද? මනස කියනවා මේ රහයි, මේ ලස්සනයි කියලා. හැබැයි මනසට බෑ තීන්දු කරන්න, ඔව් එය අනිවාර්යයෙන්ම ලස්සනයි කියලා. ඒ වෙනස තේරුම් ගන්න. සිහියෙන් නොසිටින විට ඒ තමයි අවසාන තීන්දුව. සිටිවිල්ල තමයි අවසාන තීන්දුව. ඉන් එහා තීන්දුවක් නැහැ. සිතවිල්ල තමා පරම සත්‍යය සිහියෙන් නොසිටින විට. ඉන් එහා ඇත්තක් නැහැ. තමන්ට හිතෙන දේ තමයි ඇත්ත. කෙනෙකු හොඳයි කියලා හිතනොත් එයා හොඳයි, නරකයි කියලා හිතනොත් නරකයි. තමන්ගේ සිතවිල්ල තමා විශ්ව සත්‍යය සිහියෙන් නොසිටින විට. නම් සිහියෙන් සිටින විට එය සිතවිල්ලක් පමණයි, එක සාක්ෂියක් පමණයි, තීන්දුව නෙමෙයි. පළවෙනි වතාවට සසර පුරාම අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කළ මහා විනිසුරුවරයා සාක්කි කූඩුවට නැගෙනවා විපස්සනාවේ. දැන් කිසි බලයක් නැහැ මනසට. කෑ ගහන්න බැහැ. පොළවේ අඩි හොප්පල උසාවිය දෙක කරන්න බෑ. බොහොම නිහඬ සාක්කියක් දෙන්න පුළුවන්. එයාට හිතෙන එක කියන්න පුළුවන්. ඒ කිසි වරදක් නෑ. මට හිතෙන්නේ මේක ලස්සනයි කියලා. මට හිතෙන්නේ සුවඳයි කියලා. තමට හිතෙන එක කියන්න පුළුවන්. ඒ සිතීම එකක්, අත්දැකීම තව එකක්. ඉතින් අපි ඒ සාක්ෂියක් අහලා ආයි බලනවා ඇත්තටම ඒක ලස්සනද? ඇත්තටම සුවඳද? ඇත්තටම රහද? සිහිය බලන. ඒත් සිහියෙන් බලන විට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න පුළුවන්. අපි හිතන් හිටියට වැඩිය වෙනස් අත්දැකීමක්. හිතන් හිටිය තරම් ලෝකය කැත නැහැ. හිතන් හිටිය තරම් දේවල් තිත්ත නැහැ. හිතන් හිටිය තරම් ජීවිතේ දුෂ්කර නැහැ. සිහියෙන් සිටින විට ඒ මනසේ අභිමානය නැති වෙලා යනවා. අහංකාරය නැති වෙනවා. ඒ අහංකාරය තියෙන්නේ අර විනිසුරු වසුනේ ඉන්න කල් විතරයි. මනස ඒකාධිකාරිය. සාක්කි කූඩුවට නැග්ග ගමන් නිකම්ම නිකන් සිතිවිල්ලක් විතරයි. කිසි බලයක් නැහැ. එතෙන්දි කල්යාණ මිත්‍රවරුනි, කෙනෙකුට මුල් වතාවට නිදහස කියන කාරණය වැටහෙන්න පටන්. එතෙක් නිදහසක් නැහැ. එතෙක් අපහිටියේ විත්ති කූඩුවේ. මොන අත්දැකීමක් එක්ක, රසවත් වූ නීරස වූ ඕනෑම අත්දැකීමක් එක්ක අපහිටියේ විත්ති කූඩුවේ, විත්ති කූඩුවෙන් හිරගෙදර. නිදහසක් නෑ අපිට. අපි රසවත් දෙයක් අධ්‍යක්ෂත් නිදහසක් නෑ. අපි තණ්හාවට යට වෙලා. නීරස දෙයක් අද්දුටුවත් නිදහසක් නෑ. අපි පටිගේට ව්‍යාපාදයට යට වෙලා. හැම රසයක් එක්කම තණ්හාව කතා කරනවා. හැම තිත්තක් එක්කම ව්‍යාපාදය කතා කරනවා. ඒ දෙන්න තමයි ලොක්කො. අපි ඒට හිර වෙනවා. අපි සිරකරුවන් බවට පත් වෙනවා. හැම අත්දැකීමකදීම අපි සිරකරුවෙක් බවට පත් වෙනවා. ඒ සසර නැමැති සිපිරි ගෙදර සිරකරුවන්. බලන බලන රූපයත් එක්ක, අහන අහන ශබ්දයත් එක්ක, විඳින විඳින රසත් එක්ක, විඳින විඳින ස්පර්ශයත් සමග, විඳින විඳින සුවඳත් එක්ක, හිතන හිතන සිතිවිල්ලත් එක්ක අපි සිරගත වුණා. අපි හිතනවා එහෙම හිරගත වුණේ ඇහි වරද්දකින්, නැතිනම් ලෝකේ වරදකින් නෑ. වරද මනසේ. මනස දුන් වැරදි විනිශ්චයන් නිසා. මනස මේ නඩුව ඇහුවේ නෑ කවදාවත්. නඩුව අහන්න කලින් ඇහෙනකොටම, පෙනෙනකොටම, විඳිනකොටම තීන්දුව දීලා ඉවරයි. අඩුම ගානේ සම්පූර්ණ කතාවවත් ඇහුවේ නෑ මනස. පළවෙනි වචනේ අහනකොටම මනස තීරණයකට එනවා, හොඳයි නරකයි. එක වචනයක් ඇති පුද්ගලයෙකු පිළිබඳ අවසාන විනිශ්චයට එන්න, හොඳද නරකද කියලා. මේ මනස කවදාවත් මේ නඩුව ඇහුවේ නෑ. මනස දන්නෙත් නෑ නඩුවක් අහන්න. හරියට ඇහුම්කන් දෙන්න. හැම පැත්තෙන්ම තොරතුරු ගන්න. හැම සාක්ෂියකටම අපක්ෂපාතීව සවන් දෙන්න. මනස කියන්නේ විනිශ්චයක් දෙන්න සුසු කෙනෙක් නෙමෙයි. කිසිම සුසුකමක් නෑ. මේ පත්වීම එයා විසින්ම ලබාගත් එකක්. Taman විසින්ම පත් කරගෙන තිබෙනවා. මනස විසින්ම මනස විනිශ්චකරුවෙක්ගේ තත්ත්වයට පත් වෙනවා. කිසිම සුසුකමක් නැතු. අපි සුසුකම් අහන්න ගියෙත් නෑ. දැන් පළවෙනි වතාවට විපස්සනාවේදී අපි අහනවා, ඇයි ඔබ කියන්නේ මෙයා හොඳයි කියලා? අපි යන්නේ නැහැ හොඳද නරකද කියලා හොයන්නේ. අපි අනිත්‍යයෙන් අහන්නේ යන්නේ නැහැ ඔයා හොඳද නරකද. අපි මනසින් අහන්නේ මක් නිසාද? මනසයි කිව්වේ මෙයා හොඳයි කියලා. මනසින් අහනවා, අපිට අවශ්‍යයි සාක්ෂි. ඔබ කියනවා නම් හොඳයි කියලා අපිට සාක්ෂි දෙන්න. කරුණ ඉදිරිපත් කරන්න. ඇයි හොඳයි කියන්නේ? නිකං කියන්න එපා කටට ආවට. රහයි කියනවා නම් ඇයි රහයි කියන්නේ? කියන්න හේතු. මේ තමයි විපස්සනා. හිතින් අහන්න. හිතින් විමසන්න. හිතින් ප්‍රශ්න කරන්න. ඇයි එහෙම හි කියන්නේ? ඇයි එහෙම හිතන්නේ? කල්‍යාණ මිත්‍රවරුනි, මනසට හේතු දක්වන්න බෑ. ඔය හේතුවක් ඇතුව නෙමේ මනස, සාධාරණ හේතුවක් ඇතුව නෙමේ මනස තීරණවලට එන්නේ. පුරුද්දට ඇබ්බැහි වෙලා හොයා බලන්නේ නැතිව කලබලයට හදිස්සියෙන් අපි හේතු විමසන විට මනස හේතු සපයන්න බැරිව අඩපණ වෙනවා. එවිට අර මහා ලෝකයක් අපි දෙකට බෙදාගත්ත, කැමැති අකමැති, හොඳ නරක, ලස්සන අවලස්සන, ඒ ලෝකය, ඒ දෙකට බෙදාගත්ත ලෝකය තනි ලෝකයක් බවට පත් වෙනවා. මනසයි මේ ලෝකයේ දෙකට බෙදුවේ. මේකම ලෝකයේ මනස දෙපළු කරා. හරියට පොල් ගෙඩියක් දෙකට බෙදිනවා වගේ. ඉතින් අපි හිතනවා ඇත්ත, දැන් මේ ලෝකේ ඇත්ත, මේක හොඳ ලෝකයක් තියෙනවා, නරක ලෝකයක් තියෙනවා, හොඳ මිනිස්සු ඉන්නවා, නරක මිනිස්සු ඉන්නවා. ඒ සියල්ල මනසේ ඉන්නේ. එළිය නෙමෙයි. හොඳ මිනිස්සුයි නරක මිනිස්සු ඔක්කොම ඉන්නේ අපේ ඔළුව ඇතුළේ, මනස ඇතුළේ. තර පළවෙනි වතාවට මනස විත්තිකරු බවට පත් වෙනවා. මේ තමයි භාවනාවේ පියවර. විනිශ්චයකරුවෙකු වුණු මනස සාක්ෂිකරුවෙකු බවට පත් වෙනවා. සාක්ෂිකරුවෙකු වුණු මනස විත්තිකරුවෙකු බවට පත් වෙනවා. මනස තමයි වැරදිකාරය. ඒ වැරදිකාරය තමයි නඩු ඇහුවේ මෙච්චර කාලෙ. නිදහස කියන්නේ ඇහින් නිදහස් වීම නෙමෙයි මනසින් නිදහස් වීම. ඇහින් නිදහස් වෙන්න දෙයක් නෑ. කොහොමත් ඇහ නිදහස්. කනත් නිදහස්. හැබැයි ඇහැට කනට නිදහසේ අහන්න බලන්න දුන්නේ නැත්තේ මනස. මනස කරපු බලපෑම. ඒ බලපෑම් නැති වෙනකොට ඇහ නිදහස් වෙනවා. ඇහැ ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ආයතන ඉන්ද්‍රියක් බවට පත් වෙනේ බොහොම පිරිසිදු ඉන්ද්‍රියක්. කන පිරිසිදු ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. දිව පිරිසිදු ඉන්ද්‍රියක්, නාසය පිරිසිදු ඉන්ද්‍රියක්, ශරීරය පිරිසිදු ඉන්ද්‍රියක්. ඒ සියල්ල පිරිසිදු ඉන්ද්‍රියන් බවට පත් වෙනකොට මනසත් පිරිසිදු ඉන්ද්‍රියක් බවට. එතකොට තමයි නිදහසේ හිතන්න පුළුවන්. එතෙක් අපි නිදහසේ හිතන්නේ. ඒතර මේ සියල්ල නිදහස් වෙනවා. ඉන්ද්‍රියන් හයම නිදහස්. දර ඉන්ද්‍රියන් හය නිදහස් නම් එතන නඩුවකුත් නැහැ, දඬුවමකුත් නැහැ, වැරදිකරුවෙකුත් නැහැ, හිරගෙදරකුත් නැහැ, සංසාරෙකුත් නැහැ. අපි කවුරුත් ඒකීය රසක් අත්දකින්නේ නැහැ. කියන්නේ කිසිම දෙයක එකම එක රහ කිසිම දෙයක නැහැ එක රහ. ඒ රසවල් රාසියක සම්මිශ්‍රණයක්. හරියට රූප වගේ තනි පාටක රූපයක් නැහැ. තනි හැඩයක රූපයක්වත් නැහැ. නැහැම පාට කීපයක එකතුවක් හැම විටම අපි දකින්නේ. සුවඳත් ඒ වගේ, ශබ්දයත් ඒ වගේ, ස්වර රාසියක සංකලනය. ඒ නිසා මේ හැම අත්දැකීමකටම දහම කියනවා සංකාර කියලා. සංකාර කියන්නේ සංස්කාර කියන්නේ එකතුවක්, සම්මිශ්‍රණයක්, සංයෝගයක්. මේ හැම එකක්ම සංයෝගයක්. පිරහයි කියනකොට ඒ රහය තුල නී රස තියෙනවා, තිත්ත තියෙනවා, කහට තියෙනවා. කැමති කියනකොටම අකමැති දේවලුත් ඒ ඇතුලේ තියෙනවා. හැබැයි ප්‍රබලදී මතු වෙනවා. ප්‍රබලදීන් දුබලදී වැහිලා යනවා. එම නිසා ඒ රහ කියන එක හෝ නීරස කියන එක සංකල්පයක්. ඒ සංකල්පයක්. ඒ සංකල්පයෙන් වැහිලා යනවා. දැන් චොකලට් රහයි කිව්වහම ඒ රහයි කියන සංකල්පයෙන් ඒ චොකලට් එකේ තියෙන තිත්තක් තියෙනවා නම් ඒ තිත්ත වැහිලා යනවා. අපි සංකල්පවලට අන්ධයි, සංකල්පවලට පහල් වෙලා. සංකල්ප වලින් වැහිලා තියෙන්නේ. ඒ සිහියෙන් කරන්නේ මේ සංකල්ප ඉවත් කරලා අත්දැකීම නිරාවරණය කරනවා. සිහියෙන් කන ආහාර ගන්න විට හැම රසක්ම වෙන වෙනම අත්දකින්න පුළුවන්. එහි කෙලවරක් නැහැ. කොපමණ රස තියෙනවද කියන එකේ නිමාවක් නැහැ. යම් ප්‍රමාණයකට සිහිය තියෙනවද ඒ ප්‍රමාණයට විවිධත්වය අත්දකින්න පුළුවන්. හැම ඉන්ද්‍රියක් එක්කම. දිවත් එක්ක විතරක් නෙමෙයි, ඇහත් එක්ක. කොපමණ හැඩ තිබෙනවද, ඇහැට පේන කොපමණ වර්ණ තිබෙනවද. කනත් එක්කත් පුළුවන්. ශරීරයේ ඉහළ සිට පහළට බලන කොපමණ ස්පර්ශ සංවේදනා දෙන එකකට එකක් වෙනස්. අපි කියනවා මේ ඉරියව් දැන් රිදෙනවා. රිදෙනවා කියන එක එක තැනකට දෙකකට විතරයි දැනෙන්නේ. රිදෙන්නේ නැති තැන් බොහොම තියෙනවා. සීතල දැනෙන තැන් තියෙනවා. වෙනස් අත්දැකීම් දැනෙන තැන්. එසේ සිහියෙන් බොහොම සියුම් සිහියකින් අත්දැකීමකට එන විට තමා තේරෙන්නේ මේවා සංකාර කියලා. මේවා සංකාර, සංස්කාර, සංයෝග, සම්මිශ්‍රණය, එකතුවක්. එවිට එක නමක් දෙන්න බැරි වෙනවා. රහද, නීරසද, ලස්සනද, කැතද, මිහිරිද, අමිහිරිද, එක නමක් දෙන්න බෑ. එහෙම අසාධාරණ එක නමක් දීම සාධාරණ නැති බව වැටහෙනවා. ඒත් නමක් නොදෙන තැනකට එනවා. නමක් නැහැ. සිහියෙන් අත්දකින්නවා විතරයි. අපි ඇලෙන්නේ ගැටෙන්නේ අත්දැකීමට වඩා නමට. නම් වලටයි අපි ඇලෙන්නේ, නම් වලටයි අපි ගැටෙන්නේ. නම් තමයි අපි හොයාගෙන යන්නේ. නම අහෝසි වී ගිය සැනින්ම බොහෝ වූ ඇලීම් ගැටීම් එතනම සිඳිලා යනවා. එතනම තිත්ත දැනෙනවා. තිත්ත දැනලා ඉවර වෙනවා. පැණි රස දැනෙන්න පටන් ගන්නවා. පැණි රස දැනිලා ඉවර වෙනවා. කිරි රස දැනෙනවා. කිරි රස විඳිනවා. කිරි රසත් නොදෙනිය. මෙතන තිබෙන්නේ සම්තතියක්. එක අත්දැකීමකට පසු වෙනස් අත්දැකීමක්, ඊට පසු ඊටත් වෙනස් අත්දැකීමක්. මේ තමයි සංඛාරවල ලක්ෂණය, අනිත්‍යය. සියලු සංස්කාර අනිත්‍යයි කිවේ නිසා. යමක් සංස්කාරයක් නොවේ නම් ඒ නිට්ටයයි. මේවා එකතු වෙලා තියෙන නිසා වෙන් වෙනවා. සංයෝග වී තිබෙන නිසා වියෝග වෙනවා. මිශ්‍ර වී තිබෙන නිසා වෙන් වෙනවා. ත්‍රිමොහතක අත්දැකීමක් පමණයි තියෙන්නේ. ඒ මොහතක අත්දැකීමට ඇලෙන්න වෙලාවකුත් නැහැ, ගැටෙන්න වෙලාවකුත් නැහැ. ඇලෙන්න හෝ ගැටෙන්න වෙලාව ඕනේ. කාලයක් අවශ්‍යයි. කාලය කියන එක අත්දැකීමෙන් නෙමෙයි ලැබෙන්නේ, සංකල්පයක් විදිහට. ස්ථිරයි කියන එක, දිගු කාලයක් පවතිනවා කියන එක. මට මේ දුක දිගටම විඳින්න වෙයි, මේ සැප දිගටම විඳින්න ඕනේ, ඒ සංකල්පයක්. කිසිම සැපක් කියන්නේ නැහැ තමන් සදාකාලිකයි කියලා. කිසිම දුකක් කියන්නේත් නැහැ තමන් සදාකාලිකයි කියලා. සැප හෝ දුක සදාකාලිකයි කියලා කියන්නේ මනස. කාලය යනු මනසේ නිෂ්පාදනයක්. අත්දැකීමේ නෙමෙයි. ඇලෙන්න හෝ ගැටෙන්න නම් කාලයක් අවශ්‍යයි. කිසියම් අත්දැකීමක් කිසියම් කාලයක් පැවතුනොත් තමයි ඇලෙන්න හෝ ගැටෙන්න පුළුවන්. ඒතර මේවා ශරේන් ශනේන් වහ වහ හනි හනිකට වෙනස් වෙනවා නම් එතන ඇලෙන්න වෙලාවකුත් නැහැ, ගැටෙන්න වෙලාවකුත් නැහැ. මොකටද ඇලෙන්නේ? තිත්තට ගැටෙන්න වෙලාවක් නැහැ. මක් නිසාද පැණි රහ ඇවිල්ලා දැන්? පැණිරහට ඇලෙන්න වෙලාවක් නැහැ. ඒ පැණිරහ නැති වෙලා යනවා. ඒ වෙනුවට කිරිරහයි. මේ විපස්සනාව, මේ සියල්ල සංස්කාර විදිහට දකින විපස්සනාව, මේ සංස්කාරවල ඇතිවීම නැතිවීම දකින විපස්සනාව උදව් වෙනවා අපිට අපේ මෝඩ ඇලීම් ගැටීම් අත්හරින්න. ඇලීමකුත් නෑ, ගැටීමකුත් නෑ, හුදු අත්දැකීමක් විතරයි, වෙනස් වෙන අත්දැකීමක්. එතන දුකකුත් නෑ, සැපකුත් නෑ. ඇත්තේ නිවීමක් පමණයි. ඒතර කිසිම රසයකට බෑ ගිනි තියන්න. අපිට ගිනි තියන්න බෑ කිසිම රසයකට. ගිනි තියන්නේ, ගිනි ගන්නේ අපි ඇලුනොත් ගැටුනොත් විතරයි. ඒතර ඇලීමේ ගින්න අවුලවන්නත් බෑ, ගැටීමේ ගින්න අවුලවන්නත් බෑ. ඒ ගිනි දෙකම නෑද? ඇත්තේ සිසිල් වූ නිවීමක්, සිසිල් වූ නිවීමක්.
දේශනාවේ 50 කියන කොටසේ වයිසක් හොදේ සාමාන්‍ය දිනකට මුසම සිත්තුලට එනවා. කටයුතුකට සමහර අපි නයි කවුත් මයා බව පෙන්නෙ නැත්තම් ගරුණයට හරි ගන්න. එහෙම මේක කලපගන්න
මනාවට ගලප ගන්න ඕනේ. නිකන් නම් මතු වෙන්නේ නැහැ වය ක්‍රෝධේ මොනවා හෝ මතු කර ගන්නවා. මතු කර ගන්නයි අප පුරුදු වෙලා තියෙන්නේ. නිකන් මතු වෙනවා කියලා හිතුවොත් නම් අපිට කරන්න කිසිම දෙයක් නැහැ. ඕපපාතිකවයි තරහ එන්නේ, ඉබේට තරහ එන්නේ කියලා හිතුවොත් නම් අපිට කරන්න කිසිම දෙයක් නැහැ. අපි නිෂ්ක්‍රීය තත්ත්වයට පත් වෙනවා. ජීවත් වෙන නිසායි තරහ එන්නේ කියලා හිතුවත් කරන්න දෙයක් නැහැ. එනතින් මැරෙන තුරු තරහ ගන්න වෙනවා එහෙම හිතුවා. ඒ දෙකම ඇත්ත නෙමෙයි. මේ තරහ ඉබේට එනවා කියලා හිතන එකයි, ජීවත් වෙන නිසායි තරහ එන්නේ කියලා හිතන එකයි, දෙකම සාවද්‍ය කල්පනා, වැරදි සහගත කල්පනා. ඇත්ත මොකද්ද? අපි හිතන විදිහ නිසායි තරහයි. සිදුවීම් නිසා නෙමෙයි තරහ එන්නේ. ආයතන හරි ගෙදර හරි ඒ නිසා නෙමෙයි තරහ එන්නේ. ඒ දේවල් ගැන අපි හිතන විදිය නිසා. හඳුනා ගන්න කොයි විදිහට හිතුවොත්ද තරහ එන්නේ? මොන ආකාරයට සිතිවිලි එකතු කරොත්ද තරහයි? ඒ රටාව හඳුනා ගන්න. තරහේ රටාව, තරහේ රිද්මය හඳුනා ගන්න. ඒ පොතකින් හඳුනා ගන්න බෑ. කිසිම පොතක නෑ ඒ රිද්මය. තව කෙනෙක්ගෙන් ඇහුවට වැඩක් නෑ. තමන්ගෙම තරහ තුලින් බලන්න. මේ තරහක් ආවහම බලන්න කොහොමද මේ තරහ ආවේ? ඒතර මොකක් හරි සිදුවීමක් වෙන්නේ. අපි හිතන ඒ සිද්ධිය තමයි තරහට හේතුව. නෑ, සිද්ධිය නෙමෙයි. සිද්ධිය ගැන අපි කල්පනා කළ විදිහ බලන්න. ඒ සිද්ධිය ගැන කොහොමද මම කල්පනා කළේ? තමන් කොහොමද කල්පනා කළේ? අන්න එවිට පැහැදිලි වෙනවා තරහට තරහ ඇති කරවන චින්තන රටාව කුමක්ද කියලා. තමන්ටම හොයාගන්න පුළුවන්. තමන්මයි හොයාගන්න ඕන තමා තුළින්. දන්නවනම් මේ විදියට හිතුවොත් තරහ එනවා කියා අන්න එතනදී වීරිය කරන්න පුළුවන් ඒ විදියට නොහිතයි. වෙන විදියකට හිතලා බලන්න ඒ සිද්ධිය දිහා. එකම සිද්ධිය දිහා හිතන්න පුළුවන් ආකාර වල නිමක් නැහැ. මේ වෙන විදියකට හිතලා බලන්න එතකොට තරහ වෙනකොට වෙන හැඟීමක් එයි. අනුකම්පාවක් එන්න පුළුවන්. කරුණාවක් එන්න පුළුවන්. උපේක්ෂාවක් එන්න පුළුවන්. කිසිම හැඟීමක් ඇති නොවන විදිහටත් හිතන්න පුළුවන්. ඒ විදිහත් හොයාගන්න. ඒතර මේවා තමන් විසින් සොයාගත යුතු දේවල්. ඒ නිසා ඒකට ධම්මානුපස්සනා කියන්නේ. ඒ ධර්මයේ තුලින් ධහම දැකීම. ධහම තුලින් ධහම දැකීම. තමා තුලින් ධහම දැකීම ධම්මානුපස්සනා කියන්නේ. ඉතින් මේ ගලප ගන්න තියෙන්නේ තමන්ම තමයි. අපිමයි ගලප ගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මේ ඔබතුමා කිව්ව විදිහට මේ ජීවත් වෙන්න මේවා ඕනේ කියලා හිතන එක වැරදි. දැන් තරහ ගත්තේ නැත්නම් එහෙම අනිත්‍ය ඔළුවට අත හොදයි. එය ඇත්ත නෙමෙයි. තරහ අපි හිතනවා තරහ ගන්න පුළුවන් කෙනා නැත්නම් කෝප වෙන කෙනා හරි ධෛර්යමත් බොහොම අධිෂ්ඨාන සහගත ශක්තිමත් පුද්ගලෙක් කියලා. ඒ වැරදි අර්ථකථනයක්. සම්පූර්ණයෙන් වැරදි අර්ථකථනයක්. වීරයෙක් නෙමේ කෝප වෙන කෙනා. කෝප වෙන කෙනෙකුට වීරයෙක් වෙන්න බෑ. ඒ බොරුව. සම්පූර්ණ බොරුව. ඒ කෝප වෙන අය විසින් තමන්ගේ කෝපය සාධාරණීකරණය කරන්නට හදාගත්ත පාටයක්. බොරුව. කෝප වෙන කෙනා හරියට පඹයෙක් වගේ. දිරලගි, ඇතුලෙන් දිරලගි කෙනෙක්. කෝපයට බය වෙන්න එපා. තමන්ගේ කෝපයට බය වෙන්නත් එපා, අනුන්ගේ කෝප වලට බය වෙන්නත් එපා. ඒ වගේම තව කෙනෙක්ව බය කරන්නත් එපා තරහ අරගෙන. තමන්ගේ කෝපයෙන් අනුන්ව බය කරන්න යන්න එපා. ඒක පවක්, මහා පවක්. දබේ දානේ මහා ලොකුම දානයක් විදියට විස්තර කරනවානේ. ධර්ම දාණයට විතරක් දෙවෙනි වෙන. ඒ කෝප වෙලා අනිත් අය බය කරන කෙනා ලොකු පවක් කරගන්නේ. ඒ නිසා මේ කාරණා තුනම තේරුම් ගන්න. අනුන්ගේ තරහට බය වෙන්නත් එපා. බය වෙන්න දෙයක් නෑ එතන. බය වෙන්න ඕනේ තරහ ගන්න කෙනා. තරහ ගන්න කෙනයි බය වෙන්න ඕනේ තරහ අරගෙන තමන් සංසාරෙ දික් කර ගැනීම ගැන. අනුන්ගේ තරහට බය වෙන්න එපා. තමන්ගේ තරහට බය වෙන්න යන්නත් එපා. අනිත් කෙනෙක්ව තරහ අරගෙන බය කරන්න යන්නත් එපා. ඒ වෙනුවට ඒ එතනට ගැලපෙන දේ කරන්නට සුදුසුම උපාය මාර්ගය හොයාගන්න. බුද්ධිමත්මක දේ කුමක්ද? තමන්ට ඕන දේ කියන්නේ, තමන්ගේ නිදහස තියාගන්නේ, ඒ ආයතනයේ කාර්යාලේ නම් ඒ කටයුතු කරගන්න. සුදුසුම උපාය මාර්ගය මොකක්ද? ඒක හොයාගන්න. කෝපය කියන්නේ හොඳ ආයුධයක් නෙමෙයි. කිසියම් තීරණයකට එන්න කලින් හොඳට හොයලා බලන්න. තව කෙනෙකුට වචනයක් කියන්න කලින් කල්පනා කරන්න. පුළුවන් හැම පැත්තෙම කල්පනා කරන්න. හොඳට කල්පනා කරලා හැම පැත්තෙම හොයලා බලලා වචනයක් කියන්න. ඒ වචනේ හරි බලවත්. තරහ ගන්න ඕනේ නැහැ ඒකට. ඒ වචනේ ඉන්නේ ඊට පස්සේ. තමන් එහෙම හොයලා බලලා ගත්ත මතේ ඉන්න දිගට. ඒ තීරණේ ඉන්න. වැනෙන්න එපා. තරහ ගන්න ඕනේ නැහැ ඒකට. බුද්ධිමත් තීරණයක් අරගෙන ඒ තීරණේ ඉන්න. ඊට වඩා බුද්ධිමත් තීරණයක් ලැබෙන තුරු තමන්ගෙන් හෝ අනුන්ගෙන් හෝ ඊටත් වඩා ප්‍රඥාවන්ත අදහසක් තීරණයක් එනතුරු තමන් බුද්ධිමත්ව ගත්ත තීරණෙින්ද අනිත්‍ය තරහ වෙයි කියලා මෝඩ තීරණ වලට එන්න එපා. එහෙම අනිත්‍ය දැනගත්තොත් ඒ අය ඒ දුර්වලකම් පාවිච්චි කරනවා. අපි වඩ වඩාත් මෝඩයන් බවට පත් වෙනවා. මුලින් අර ප්‍රබල හැඟීම් තමයි එන්නේ. ඒතර ඒවා වැරදි කියන එක කවුරුත් පිළිඅරන් තියෙන තරහ වැරදි කියන කාරණේ හැමෝම පිළිගන්නවා. ඒතර ඒ ගැන අපි සිහියෙන් අවධානයෙන් ඉන්නකොට වෙන්ද තරහ ගත්ත දේවල් වලට දැන් තරහ ගැනීම අඩු වෙලා යනවා. ඒ අඩු කරගන්න පුළුවන්. සිහියෙන් අඩු කරගන්න පුළුවන්. ඒ තරහ ගත්ත සිදුවීම් වලට වෙන හැඟීම් එන්න පුළුවන්. මානෙ එන්න පුළුවන්. ඉස්සර මට තරහ යන්නේ දැන් තරහ යන්නේ නැහැ කියලා මැනීමක් අතීත වර්තමාන දෙක සංසන්දනය කරලා වර්තමාන මම අතීත මමට වැඩිය හොඳයි දියුණුයි උසස් කියලා මානයක් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ සිවුම් හැබැයි මානෙට අපි අහු වෙනවා. තරහට අහු නොවන කෙනෙක් මානෙට අහු වෙන්න පුළුවන් ඔබතුමී කියවා. මානේ සිව් බොහොම සිවුම් ක්ලේශයක්. කෝපය ප්‍රශ්නයක් කරගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා. يعني බොහෝ දෙනෙක් භාවනාවට සහ උපදේශණයට එනවා භාවනාව ඉගෙන ගන්නත් උපදේශණේ ලබා ගන්න. කොහොමද මේ තරහ අඩු කරගන්නේ? තරහ නොගෙන ඉන්නේ කොහොමද? බොහෝම කලාතුරකින් තමයි කෙනෙක් ඇවිත් අහන්නේ කොහොමද මානෙ අඩු කරගන්නේ? මක් නිසාද මානෙ ප්‍රශ්නයක් විදියට දකින්නේ බොහොම ටික දෙනයි. මානෙ ප්‍රශ්නයක් විදියට දකින්න නම් ඔය බද්ධ වෛරය, කෝපය වගේ දේවල් අඩු වෙන්න ඕනේ. දැන් මේ කෝපයේ ගින්න බුරුබුරා නගින කෙනෙකුට මානේ ගිනි පුපුරු පේන්නේ. හැබැයි මානේ ඊට වඩා බලවත්. මානේ දුක ඊට වඩා සියුම්. කුමක්ද ඇති වුනේ කියා හොයාගන්න. ඒ සඳහා ප්‍රත්‍යවේක්ෂාව අවශ්‍යයි. ආපහු බලන්න. මේ සිද්ධියේදී වෙනදනම් තරහ එනවා. අද තරහ ආවේ නැහැ. හොඳයි. ඒ වෙනුවට මොකද්ද හිතේ ඇති වුනේ බලන්න. එහෙම ආපහු බලන්න. බලනකොට තේරෙනවා තරහ වෙනුවට වෙන හැඟීමක්, නුරුස්නාකමක් ඇවිල්ලා. නැතිනම් සිව් මානියක් ඇවිත්. මෙයාට බෑ මාව තරහ ගස්සන්න. මෙයා කවුද මාව තරහ ගස්සන්න? ඒ විදිහේ සිව් මානියක් එන්න පුළුවන්. ඉතින් මානේ අඳුරගන්න. එහෙම නැත්නම් අපි මානේ වවා ගන්නවා. තරහ වෙනකොට මානේ ගොදුරක් බවට පත් වෙනවා. අපව බලන්න. නැවත නැවත හැරී බලන්න. ප්‍රතිවේක්ෂාව කියන්නේ හැරී බැලීම. අපව හැරලා බලන්න. ඒ මොහොතේ පේන්නේ නැහැ. නමුත් පහු වෙලා අපව හැරලා බලනකොට අන්න පේනවා. කුමක්ද තමන් පැල කරගත්තේ අත්දැකීමේදී? වෙනදනම් වෛරේ බීජ පැල කරගත්ත. අදනම් ඒ වෛරේ බීජ පැලුනේ නැහැ. වෛරේ පැල වෙලා නැහැ. හැබැයි වෙනුවට සිව් මානයක් පෙරලා තියෙනවා. විතර ආපහු ගිහිල්ලා ඒක උදුරලා දාන්න. ඒ පළවුණු තැනින් උදුරලා දාන්න. කොහොමද දන්නේ බලන්න. දෙක වැඩක් කරන්න බණ අහනවා නම් බණ අහන්න. බණ අහලි වෙලා නිදා ගන්න. ඔය පිරිත් සහ ධර්මදේශනා භාවිතා කරන්න එපා මේ නිදිපෙති විදියට. හොඳට නිින්ද යන්න උදව්වක් විදියට ඒවා පාවිච්චි කරන්න එපා. එපා කියන එක පවක් නිසා නෙමෙයි. පවක් වෙන්නේ නැහැ. පිරිතක් අහගෙන නිදාගත්තට බණක් හොඳට නිින්ද යන්න බණක් අහගෙන හිටියට ඒක පවක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වයින් ගන්න තියෙන ඒ අනිත් ප්‍රයෝජනේ ගන්න බැරි වෙනවා ඊට පස්සේ. ඒක ඇබ්බැහි වුණාම කියන්නේ බණක් අහන්න ඉන්නකොට හොඳට නිින්ද යනවා නම් ඒකට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ බණක් නැති වුණාම නිදා ගන්න බැරි වෙනවා. හැම වෙලෙම බණක් ඕනේ වෙනවා නිදා ගන්න. ඒකේ වරදක් නැහැ. හැබැයි ඒකේ වරද මොකද්ද? කොයි වෙලේ හරි ඊට පස්සේ බණක් අහනකොට නිදිමත වෙනවා. දවාලේ වුණා. ඒ මොකද ඒ මනස හදාගන්නවා ඒ එහෙම සම්බන්ධතාවය. මේ දෙක එකතු කරන එකනේ නිින්ද යන්නේ දැන්. නැත්තම් නිින්ද යන්නේ නැහැ. මේ කාරණේයි පිරිතයි නිින්දයි දෙක මනස පරිපතයක් විදිහට සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරාම මනස දන්නේ නැහැ දැන් මේ නිදා ගන්න නෙමෙයි මේ බණ අහන්නේ කියන එක. එයා හිතන්නේ බණක් අහනවා කියන්නේ නිදා ගන්නවා කියලා. ඉතින් අපිට මේ ධර්ම අවබෝධය කරගන්න තියෙන ඉඩ අහුරලා දාන්න. එනිසා බණ අහන්න නිදාගන්න කලින් හොඳ අවධානයෙන් අහන්න, තේරුම් ගන්න, තියෙන කාරණා තේරුම් ගන්න, පිළිපදින්න තියෙන කාරණා පිළිපදින්න අදිෂ්ඨාන කරගන්න. නොතේරුම් දේවල් තියෙනවා නම් ඒවා සටහන් කරලා තියාගන්න, පස්සේ නැවත හිතන්න, නැත්නම් කෙනෙක්ගෙන් විමසන්න. ඒ කාර්ය ඉවර කරන්න, ඉවර කරලා නින්දට යන්න. නින්දට යනකොට ඉතින් අවධානයෙන් ඉන්න තමන් ගැන. ඔළුවට බර පතල වැඩ පවරන්න එපා නිදාගන්න යනකොට. පුළුවන් තරම් ඔළුව සැහැල්ලු කරන්න. ඒට සෑහෙන වෙලාවක් ඒ නින්දට යන සෑහෙන පියවර ගානක්ම සිහින් ඉන්න පුළුවන්. බොහොම විවේකී නින්දකුත් ලැබේ. අවදි වෙන විට කොයි වෙලේ හරි පිරිපුන් විවේකයකින් සහ සිහියෙන් අවදි වෙන්නත් පුළුවන්. පිරිත් අහලා නිදා ගන්නවට වඩා හොඳයි පිරිත් කියලා නිදා ගන්න පුළුවන් නම්. තමන්ම කියන්නේ පිරිත්. හෙමීට පුළුවන් තාලයකට ඒ සිදුවීම, ඒ පිරිතට සම්බන්ධ ඒ යටගියාව, ඒ සිදුවීම, ඒ චරිත, ඒ දේවල් හදාගෙන තේරුම් අරගෙන ඒ තමන් පාලියෙන් කියන වචන වල අර්ථය දැනගෙන පිරිත් කියන්නේ. නින්දට කලින් පිරිත් කියන එක බොහොම හොඳයි.
දේශනාවේදී කියනවා ඉන්දියානු යෝගාචරයන් දෙන එතනින් චීන යටිරයන් වහන්සේ නමකදී කතාව එතන ඉස්සෙල්පත් වුණා. ප්‍රථම රහතන් වහන්සේලා 69 ධර්මාබෝධයෙන් පස්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මයෙහි හැසිරෙන්න කියලා විවිධ මාර්ගවල පිටත්ව හැරියායි කියලා. ඇතැම් කෙනෙක් විවිධ ධර්ම ප්‍රචාරය සඳහා එතන ධර්ම ප්‍රචාරය සහ ධර්මයේ හැසිරීම වෙන කාරණාව අතර වෙනසක් තියෙනවානේ.
ඒකටම සර් කියනවා නම් මේ ඒ පළවෙනි ආත්‍යත නම ඒ වෙලාවේ ඒගොල්ලන් ලකුවට බුදුදාන දේශනා ගැන දැනීමක් තිබ්බේ නැහැ නේ. සමහර කේර කියන පුළුවන් එක ගාථාවෙන් තමයි දෙකයි බුදුහන් දර්ශනය කියන්නේ.
ඔය දහම් ප්‍රචාරය කියන වචනේ ඉතින් ඒ වරදකුත් නැහැ. හැබැයි ඒ මොන දහම කියන එකට දෙන අර්ථය මොකක්ද දහම කියන්නේ? ලොකු මේ සාහිත්‍යයක් තිබුණ නැහැ වෙනකොට. ඒ කියන්නේ පොත් ගණනාවක්, පිටක, සූත්‍ර එකතුවක් ඒ මොනවත් තිබුණ නැහැ. ඒ නිසා ඒ තමන් ඒ කටපාඩම් කරගත්ත දේවල් කියන්න දෙයක් තිබුණ නැහැ. ඒ කාරණේ බොහොම පැහැදිලිවම අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයාට කිව්වා, මම එහෙම දන්නේ නැහැ මොනවත්, එහෙනම් මම බොහොම අලුත් කෙනෙක් කියලා. මේ ධර්ම ප්‍රචාරය කියන්නේ ඒ දැනුම දීම නෙමෙයි. ඒ දැනුම දීමට නෙමෙයි ධර්ම දානය කියන්නේ. මඟ පෙන්වීමට. අපි පාරක් පෙන්වන්න ඕනේ කෙනෙකුට. ඒ ඉන්න තැනින් දුක් විඳින තැනකින් දුක් නොවිඳින තැනකට යන්න පාරක්. ඒක පොදු සිතියම් පොතක් දීලා වැඩක් නැහැ. නැට්ලස් පොතක් දීලා වැඩක් නැහැ. මොකද එක එක්කෙනා ඉන්නේ එක එක තැන්වල. එතකොට ඉන්න කෙනා ඉන්න තැනින් දුක් නොවිඳින තැනට එන්න පාර. ඒ වෙනස්. පුද්ගලයෙන් පුද්ගලයට වෙනස්. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය. චාරිකාවේ යෙදෙන්න. අනිත් අය හොයාගෙන තමන් ඉන්න තැනට හොයාගෙන යනකල් එක තැනක මුල් බැහැලා පදිංචිලා ඉන්න එපා. චාරිකාවේ යෙදෙන්න. යන්න මිනිස්සු වෙතට. බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස, වැඩ පිණිස, අත්තාය හිතාය. එබඳු ශ්‍රමණයන් ලක්ෂ ගණනක් ඉන්දියාවේ හිටියා. ඔය 69 නෙමෙයි, තව ශ්‍රමණයන් ඕනි තරම් හිටියා. පරිබ්‍රාජිකයන්, තාපසයන් ලක්ෂ ගණනක් හිටියා. හැබැයි ඒ අය අතර මේ 69 විශේෂ වුණා. මක් නිසාද මේ 69 ධර්ම ප්‍රචාරය කළේ? තමගේ ජීවිතේ ආදර්ශේ පැවැත්මේ. එස අඩු වචන ටිකකින් වැඩි ප්‍රයෝජනයක් ගත්තා. දකින්න විටම ලොකු වෙනසක් අනිත් අය තුළ වුණා. ඒ වෙනස වචනෙන් කියන්න ඕනේ නැහැ. වචනේ ඕන වුණේ බොහොම පොඩි වෙනසකට. හඳුන්වා දෙයින් තිබුණේ නැහැ. කවුරුත් හඳුන්ලා දුන්නේ නැහැ. මේ අහවල් කෙනා, අහවල් කෙනාගේ ගෝලියු. ඒ හඳුන්වා දෙන්නේ නැහැ. තමන්ගේ පැවැත්ම විසින් තමන්ව හඳුන්ලා දුන්නා. උන්වහන්සේලාගේ ජීවත් වීමින්ම උන්වහන්සේලා කවුද කියන එක ඒ සමාජයට කියාපෑවා. ධර්ම ප්‍රචාරයට අවශ්‍යම සුසුකම තමන් කියන දේ තුල ජීවත් වීම. ජීවත් වීම කතා කිරීම. ජීවත් වෙන දහමක් කතා කිරීම. ඔළුවේ තියෙන දහමක් නෙමෙයි, පොතක තියෙන දහමක් නෙමෙයි. තමන් ජීවත් වෙන දහම කතා කිරීම. ඒ හරි බලවත්. මහ බලයක් තියෙනවා. ඒ වචන වලට ලේසින් අභියෝග කරන්න බෑ කාටවත්. ඒ වචන යන අනිත් කෙනාගේ මොළයට විතරක් නෙමෙයි හදවතටත්. තමන් අත්දකින්න දෙයක් කතා කරන විට ඒ අත්දැකීම යනවා අනිත් කෙනාගේ හදවතේ පතුලට. හැබැයි අත් නොදකින න්‍යායන් සිද්ධාන්ත පොත්පත් වල තියෙන කාරණා කතා කරන විට ඒවා වැඩි මොනොත් යන්නේ ඔළුවට විතරයි. ඔළුවටත් යන්නේ ගියත් යන්නේ ඔළුවට විතරයි. එම නිසා අනිත් ඇයට මේ දහමින් සේවයක් කරනවා නම් මුලින් මේ සේවය තමන්ට කරගන්න ඕනේ අපි. ඉන්පසු හරි පහසුයි. වචනේ ධර්ම ප්‍රචාරය කිරීම හරිම පහසුයි. අර මුලින් කියන්නට තිබුණු කාරණා සියල්ලම කියලා ඉවරයි තමන්ගේ පැවැත්මේ. ඒ පූර්විකා අටුවා හැඳින්වීම ඒ සියල්ලම පුද්ගලයේ ජීවත් වෙන විදිහට කතා කරන විදිහට ඇවිදින විදිහට නිහඬව සිටින විදිහට සහ බලන විදිහට කියවෙනවා. ඒ සියල්ල කතා කරන දේවල්. බැල්ම කියන්නේ සංනිවේදනයක්. බලන විදිහ ඇවිදීමෙන් පණිවිඩයක් දෙනවා. කෙනෙක් ඇවිදින විදිහ, හිටගෙන ඉන්න විදිහ, නිහඬව සිටින විදිහ, මේ සියල්ලම, මේ සියලුම කාරණා සංනිවේදනයක. දැන් මේ කිසිවක් කතා නොකරන විට මහා වචන ගොඩක්, තර්ක ගොඩක් අවශ්‍ය වෙනවා කිසියම් කාරණයක් ඔප්පු කරන්න. ඒ ඔප්පු කරන්න දෙයක් නැහැ මෙතන. තමන්ට ඔප්පු වෙලා ඉවරයි. ඒක තමන්ගේ ශරීරයේ හැම සෛලයක් මේ සත්‍ය ගැන කතා කරනවා. ඒ අනිත් කෙනාටත් දැනෙනවා මේ කියන්නේ ඇත්තක්, මේ කියන්නේ අත්දැකීමක්. සමාජයේ තියෙන දේවල්ම තමයි උදාහරණ, උපමා, උපක්‍රම විදිහට මේ අලුත් දෙයක් කියලා දෙන්න පාවිච්චි කරන්න වෙන්නේ. අපි දන්න කියන, අපි කරන කියන, අපි අකයක් දීපු දේවල්ම තමයි උදව් කරගන්න වෙන්නේ අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න. ඒ නිසා මේ එහෙම ගස්කල් වලට වැඳමින් සිටියානම්, ඉරට හඳට වඳිමින් සිටියානම්, ඒ දේවල් ආශ්‍රයෙන්ම තමා අත්තදීපා විහෙරත තමන්ට තමන් පිහිට වෙන්න කියන පණිවිඩය දෙන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. එකපාරට ඒ සියල්ල වැරදි කියලා පටන් ගන්නත්ද? ඒවා හරි කියලා පටන් ගන්නත්ද? ඒ අන්ත දෙකට යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවට එන්න ඕනේ. මුලින්ම විවේචනයට යන්න හොඳ නැහැ. තව කෙනෙක් කරන දේවල් වැරදි කියලා පටන් ගන්න බෑ. වැරදි කියලා කියපු ගමන් එයා වහ ගන්නවා. ඊට පස්සේ විවෘත වෙන්නේ නැහැ. ඇහුම්කන් දෙන්න ලෑස්ති නැහැ. ඇහුම්කන් දෙන්න වුණත් අහන්නේ හදවතින් නෙමෙයි. වාද කරන්න පටන් ගන්නවා. තර්ක කරන්න පටන් ගන්නවා. එම නිසා විවේචනයට යන්න එපා. ඒ වගේ මේක ඒ තැනත්ත කරන හැම දෙයක්ම හරි කියලා එහෙම මුරුම් ගත්තේ තියන්නත් එපා. ඒ අන්ත දෙකට යන්නේ නැතුව මේ පුද්ගලයා කරන දේ හරි වැරදි කියන්න යන්නේ නැතුව ධර්මයේ කතා කරන්න. එවිට ගැටුමක් නැහැ. ওই ගැටුමකින් තොරව කොහොමද ධර්ම ප්‍රචාරය කරන්න කියන කාරණේදී බුදුදහම බුදුරජාණන් වහන්සේ දෙන අවවාදයක් තමයි පුද්ගලයෝ ගැන කතා කරන්න එපා. සිතිවිලි ගැන කතා කරන්න. සිතිවිලි ගැන කතා කරන්න, පුද්ගලයන් ගැන කතා කරන්න යන්න එපා. අරණ විභංග සූත්‍රයේ අරණ කියලා කියන්නේ රණ කියන්නේ යුද්ධයට. උතර සාමය අරණ කියන්නේ සාමය. කොහොමද මේ සාමකාමීව ධර්ම ප්‍රචාරයේ දෙන්නේ? දෙය තමා මුළු බුදුදහමේම ව්‍යාප්තියට හේතුනේ. බුදුදහම ප්‍රචාරය වුණේ සාමය. යුද්ධයකින් නෙමෙයි. සාමයෙන් ව්‍යාප්තුනේ කොහොමද? මේ අරණිභංග සූත්‍රයේ බොහොම පැහැදිලිව විස්තර කරනවා. වචනත් එක්ක පටලැවෙන්න යන්න එපා. සකාය නිරුත්තියෙන් බණ කියන්නේ, සකාය නිරුත්ති කියන්නේ ඒ අයගේ වචන වලින් කතා කරන්න. ඒ වචන ඕවා නෙමේ නිවැරදි වචනේ, මේ වචනේ මේක මහ ප්‍රාණ වෙන්න ඕනේ, මේක මුර්ධජ වෙන්න ඕනේ, ඒවා කියන්න යන්න එපා. ඒ අය පාවිච්චි කරන විදිහට ඒ වචන වලින් කතා කරන්න. ඒ අයගේ භාෂාවෙන් කතා කරන්න. එයාට කියන්න එපා ඉස්සල්ලා තමන්ගේ භාෂාව ඉගෙන ගන්න, මගේ භාෂාව ඉගෙන ගන්න එන්න කියලා. නෑ, එයාගේ භාෂාව අපි ඉගෙන ගන්නට ඕනේ. එවිට තමයි යහන අයට තේරෙන විදිහට බණ කියන්න පුළුවන්. සකාය නිරුත්ති. ඊළඟට එයා විවේචනය කරන්න එපා. ඔබට තරහ ඇවිල්ලා තියෙන්නේ. ඔබ හරි කෝප වෙන කෙනෙක්. එහෙම කියන්න එපා. කෝපය ගැන කතා කරන්න. පුද්ගලය ගැන කතා කරන්න එපා. කෝපය ගැන කතා කරන්න. කෝපයේ ලක්ෂණ මොනවද? කෝප වුණාම මොකද්ද වෙන්නේ? කෝපයේ හානිය, කෝප නොවී සිටීමේ ආනිසංස, ඒ ගැන කතා කරන්න. පුද්ගලය ගැන කතා නොකර පුළුවන් කෝපය ගැන කතා කරන්න. පුද්ගලය ගැන කතා නොකර ඊර්ෂ්‍යාව ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඊර්ෂ්‍යා කරන කෙනායි නොකරන කෙනායි හැමෝටම එකතු වෙන්න පුළුවන් ඒ සාකච්ඡාවට. ඒ පුද්ගලයෙක් ගැන කතා කරන්නේ ඒ ගමන් කොටසකට එකතු වෙන්න පුළුවන්. කොටසකට එකතු වෙන්න බැරි වෙනවා. ඒතර බහුජන හිතායි බහුජන සුඛායි වෙන්නේ නැහැ. කොටසකට විතරයි හිතසුව පිංස වෙන්නේ. බොහෝ දිනකට වෙන්නේ ඕනෑම ලෙඩක් නිත්‍ය නම් ඒක සනීප වෙන්නේ නැහැ ඉතින්. කිසිම ලෙඩක් නිත්‍ය නැහැ.
ඔව්.
කිසිම ලෙඩක් නිත්‍ය නැහැ.
එතන අනිත්‍ය ස්වභාවය තියෙනවා.
ඔව්.
ඔව්.
අනිත්‍යනවන කිසි දෙයක් නැහැ.
ඔව්.
නිරෝගීකමත් අනිත්‍යයි,
රෝගීකමත්
අනිත්‍යයි.
අපි ගොඩක් දුරට හිතන්නේ අර නිරෝගීකම අනිත්‍යනකොට තමයි. දුකක් හිතේ නැහැ හිතට. නමුත් අර රෝගීයලා ඉන්නවා සුවපත් වෙනවා සතුටක් දැනනවා කියන්නේ එතන අනිත්‍යක් තියෙන හැබැයි නේද?
ඔව්.
ඔව්.
ඒ අනිත්‍ය නිසා තමයි
ඔව්.
ලෙඩේ සනීප වෙන්නේ.
සනීප වෙන්නේ. ඔව්.
එහෙම නැත්නම් අනිත්‍ය බව දන්න නිසායි අපි බෙහෙත් ගන්නේ.
බෙහෙත් ගන්න. ඔව්. ඉතින් ගොඩක් අය කියලා බහුතරයක් හිතන්නේ අර අසනීප නාම එතනින්ම සමාන මිය ඇදලා යයි කියන බලාපොරොත්තු වෙන මේ.
ඔය ඉතින් මිය ඇදුණා කියන්නේ එතකොට ලෙඩේ ඉවරයිනේ එතනින් එහාට.
නමුත්
ඒක සෝපත් කරගන්න නම් මොනක් වෙන්න අවශ්‍ය නැහැ නේද? ඒ අනිත්‍ය දක්ම නේද? ඒ ලෙඩ ඒ දුක ලෙඩයි දුකයි මේවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම හොඳයි. ඔව්
හරි.
හොඳයි. මොකද මේ එහෙම නැත්තම් අපි
මරණයට බය වෙනවා.
ඔව් මරණයට. ඔව් මරණයටත් බය වෙනවා මේ දුක් විඳ විඳ ඉන්නවා දිගට.
නමුත් අපි අසනීපයක් වෙලා එතනත් අනිත්‍යභාවය දැක්කම අපිට නිදහසේ
ඔව් සෑහලුවෙන් ඉන්න පුළුවන්. සෑහලුවෙන් ඉන්න පුළුවන්. ලෙඩේ මානසිකව විඳින්න නැතුව ඉන්න පුළුවන්. ඒක අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි.
මොකද අර ඒ පැත්තෙන් ගියාම අපේ අර ප්‍රතිශක්තියත් වැඩි වෙනවා මම හිතන්නේ. ලෙඩේ සුවපත් කරන්න ශරීරයෙන් නේද?
ඔව්. ඒක හරියටම හරි.
මොකද ගොඩක් අය හන්දරලා තියෙනවා. ආ මට ආසන්නයි පහේ මෙහෙමයි මෙහෙමයි කියලා දුක් විඳිනවා හිතේ.
ඔව් සදා
සුවපත් වෙන පැත්ත බලන්නේ නැහැ. බෙහෙත් බොනවා නමුත් සුවපත් වෙනවා කියලා හිතන්නේ.
ඔව් ඒ සදාකාලික රෝගීන් බවට පත්
වෙනවා.
ඒ ඒ ඉතින් අපේ හිතන්න පුරුදු වෙලා තියෙන රටාවක් ඒ කියන්නේ හොඳ වුණත් පිළිගන්න කැමති නැහැ.
තමයි. ඒ කියන්නේ තාපත්‍ය යන්නේද ඇත්තම ගොඩාක් අසාධ්‍ය දෙයක් වුණා. ජීවත් වෙන්න ඕනේ කියලා අල්ලගෙන ඉන්නකල් කොහොමද ඒ ගැයි ගැයි ඉන්නවා. අද ඔය ඒක ඔකේ ආශාව නැති කරගත්තොත් ජීවත් වෙනවා හුඟක් කමන්නේ නැතත් කමන්නේ නැහැ කියලා දැනගත්තොත් ඒ දෙකෙන් එකක්
වෙනවා.
හ්ම්. එහෙමද?
ඔය ඉතින් කොහොමද දෙකෙන් එකක් වෙනවා? හ්ම්.
අර දුක් විඳ විඳ අල්ලගෙන තියනා නේද? දැන් ජීවත් වෙන්න ඕනේ.
ඔව් ඉතින් කාලයක් පණ ඇදද වගේ ඉන්නවන්නේ. ඒ නිසා ඔය මේ ගණ්ඩ ආදර්ශ නම් බොහොම තියෙනවා. දැන් ඔය ආයි සංඛාර අතහැරීම කියන එක බුදුරජාණන් වහන්සේ ඒ කළ දේ ඒක ඒ මට්ටමින් නැතත් අනිත් අයට කිසියම් මට්ටමකින් කරන්න පුළුවන් දෙයක් තමයි. තවදුරටත් ශරීරයට ජීවත් වෙන්න බැරි නම් ශරීරය තවදුරටත් ගෙනියන්න බැරි නම් එවිට කිසියම් දුරකට ආයි සංඛාර අත්හැරීම කරන්න පුළුවන්. එවිට මේ බොම් සිහියෙන් කෙනෙකුට ඒ ඉතිරි කාලය කොච්චර හරි ජීවත් වෙන්නත් පුළුවන් සිහියෙන් මැරෙන්නත් පුළුවන්.
ඒක නෑ. ඒක නාන සම්පූර්ණයි කියන්නේ අපි මොනවද පානය කරලා යෝරියලක්
හිමන්නේ මම පාපයක් නේද? ඔව් සිය දිනසා ගැනීමක් නෙවෙයි ආය සංකාරය තැරීම කියන්නේ.
නමුත් අවබෝධයෙන් ඉන්න පුළුවන් අපිට ඒ දේ වෙන කරන්නේ නේද?
සිද්ධ වෙනවා. ඔව්. ඔව් ඒක තමයි අවබෝධයෙන් මේ ශරීරයේ හොඳටම දුර්වල නම් නැවත ප්‍රතිසංස්කරණය කරන්න බැරි තරමට ශරීරයේ වෙන් වෙලා නම් තියෙන එකිනෙකින් ඒ ඉන්ද්‍රියන් වෙන් වෙලා වෙන් වෙලා වෙන් වෙලා බිඳිලා ගිහිල්ලා නම් ඉතින් ඒ විතර Tamanටත් හොඳට පැහැදිලි නම් මේක නැවත ප්‍රතිසංස්කරණය කරගන්න බැරි තැනක තියෙන්නේ අද්දද්ද යන්නේ කියලා. ඒත් අපි තව අවුරුදු ගානකට එහා සැලසුම් හදනවා නම් ඊට එහා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ තියෙන දේවල් දෙන්නේ නැතුව අනිත් අයට බදාගෙන ඉන්නවා නම් ඒක මෝඩකමක්. ඉතින් එතනදිවත් අපිට පුළුවන් අත්හැරීමක් කරන්න. ඒ තමන් අල්ලගෙන තියෙන දේවල් අනිත් අයට දෙන්න පුළුවන් ඒ ආයි ප්‍රයෝජනෙට. මහා දුර ඈත අනාගතයකට සැලසුම් හදමින් අත්හැරීම අත්හැරීම පුළුවන්. ඒ යන තැනකට වැඩ කරගන්න පුළුවන්. ඒ තමයි ප්‍රඥාවන්තම දේ.
සමායිස ඒකෙනක අපිට කේන්තියක් ගන්න නැතුව يعني තමන් ගැනවත් ශරීරය ගැනවත් දෛවය ගැනවත් කේන්තියක් ගන්න නැතුව ආසින් ටිකක් හොඳ සීකයි බලාවකින් වෙනදේ බලාගෙන ඉන්න පුළුවන් නේද අතේරියම වේලාවේ.
ඔව් එතකොට එතන තමන් විතරනේ තියෙන ඉතුරු වෙන්නේ. එහෙම නැත්තම් ඒ තමන් අල්ලගෙන තියෙන හැම දෙයක්ම මහ ලොකු ලෝකයක් තියෙන. ඒ හැම දෙයක් තියාම අපිට බලන්න වෙනවා, හිතන්න වෙනවා, අවධානය යොමු කරන්න වෙනවා. එහෙම වෙලාවක මැරෙන්න බෑ. ඇත්තට එතන මැරෙන්නේ නැහැ එහෙම අය. يعني ශරීරය මැරුණත් හිතින් මැරිලා නැහැ. ඒ නිසා මේ තමයි නැවත නැවත එන්නේ. මේ දේවල් කරා නිදහසේ මැරෙන්න බෑ. දැන් මරණයට පෙර අත්තරින්න තියෙන දේවල් අත්තරින්න සියල්ල බැරි වුණත් හැකි සෑම දෙයක්ම අත්තරින්න මරණයට පෙර. එවිට මරණය කියන එකට සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. මොකද්ද මේ මැරෙනවා කියලා වෙන්නේ? ඒ කියන්නේ සිහියෙන් ඉඳලා ඒක භාවනාවක් කරගන්න පුළුවන්. එතකොට එතන ඉතිරි වෙන්නේ මරණය විතරයි අරමුණක් විදියට. ඒ අරමුණට සම්පූර්ණ විවෘත වෙන්න පුළුවන්. දැන් අපිට මරණය කියන අරමුණට සම්පූර්ණ විවෘත වෙන්න බැරි මහා ලෝකයක් අපි ගැට ගහගෙන තියෙනවා. ඒ හැම දෙයක් ගැනම හිතන්න ඕනේ, හොයන්න ඕනේ, බලන්න ඕනේ, හදන්න ඕනේ. ඒ කිසි දෙයක් 100%ක් හදලා ඉවර වෙලා නෙමෙයි කවුරුවත් මැරෙන්නේ. ඒ කිසි දෙයක් සම්පූර්ණ විසඳලා නෙමෙයි කවුරුවත් මේ ලෝකෙන් යන්නේ. ਬਾගෙට. ඒ හැම දෙයක්ම ਬਾගෙට කාලයට ඉතිරි කළා. ඒ ਬਾගෙට කාලයට ඉතිරි කරන්න වීම ගැන පසුතැවෙමි. කරගන්න බැරි වෙච්ච දේවල් ගැන අතෘප්තිය තමා මැරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අඩුව පුරවන්න නැවත 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 එනවා සසරට.
සෝදෙන් හැම සෑම මොහොතකම මරණය අත්දකින්න පුළුවන් නේද? මරණාම කියලා සම්මුතිමත් මරණයට යන්නේ නැතුව හැම මොහොතකදීම මරණය අත්දකින්න.
ඔව් එහෙම ඒ මරණයේ ওই අවස්ථා තුනක් ගැන කියනවන්නේ. සම්මුති මරණය කියලා ওই ශාරීරික සිදුවන මරණයයි. ඛනික මරණ කියලා ওই ශනික මරණයක් ගැන කතා කරනවා. ඒක මොහොතින් මොහොත සිදුවන මරණයක්. හැම මොහොතක්ම ඒ හිටිය කෙනා මැරෙනවා. එයා නෙමේ දැන් ඉන්නේ, වෙනස් වෙනවා, අලුත් කෙනෙක්, අලුත් අත්දැකීමක්. ඒ ශනික මරණය. ඒ මරණය අපිට දැන් අත්දකින්න පුළුවන්. ඉස්සෙල්ලා උදේ ආපු කෙනා නෙමේ දැන් ඉන්නේ. වෙන කෙනෙක්. බඩගින්නේ හිටියේ කෙනා නෙමේ ආහාර ගත්තට පස්සේ ඉන්නේ. අලුත් කෙනෙක්. බඩගින්නේ හිටියේ කෙනා මැරුණා. ඉතින් වෙන කෙනෙක් ඉපදුනාලුත් ආහාරත් එක්ක. ඉතින් ඒ තමයි ඇත්ත. ඒ ඇත්ත අපිට දැන් වර්තමානයේම අත්දකින්න පුළුවන්. ඊළඟට පරමාර්ථ මරණයක් ගැන කියනවා. කෙලෙස් වලට මැරෙන්න පුළුවන්. ඒ ඇති වෙන උපදින ක්ලේශයට මැරෙන්න පුළුවන් නම් ඒව දිකට ගෙනියන්නේ නැතුව වවා ගන්න නැතුව ඉපදින්ච්ච තැනම ඒ ක්ලේශයට මැරෙන්න ඉඩ දෙන්න පුළුවන් නම් එවිට මේ ඒ පුනර්භවයක් නැහැ. දානිත් මරණ දෙකේ පුනර්භව තියෙනවා. ඒ සම්මුති මරණයත් පුනර්භවයට හේතු වෙනවා. ශනික මරණයත් පුනර්භවයට හේතු වෙනවා. නැවත ඉපදීමට හේතු වෙන නැවත ඉපදීමට හේතු නොවන මරණය තමයි පරමාර්ථ මරණය, පරමත්ත මරණය. කියන්නේ ක්ලේශය කිසියම් තරහක් ආව නම් ඒ තරහ ගෙනියන්න එපා. දැන් අද තරහක් ඇති වුණා නම් ඒ තරහ හෙටට ගෙනියන්න එපා. උදේ තරහක් ඇති වුණා නම් හැන්දෑවට ගෙනියන්න එපා. රාත්‍රියේ තරහක් ඇති වුණා නම් ඒක පහුවදා උදේට ගෙනියන්න එපා. එතන මේක අත්තරයි. දේ ගිහිල්ලා ගිහිල්ලා ඒ කොපමණ සියුම් තැනකට ගේනවද කියනවනම් ආනාපාන සතියේදී කියනවා ආස්වාසේදී ඇතිවුණු හැඟීම ප්‍රස්වාසයට ගෙනියන්න එපා. ප්‍රස්වාසයේ ඇතිවුණු හැඟීමක් තියෙනවනම් මොනවා හරි ආවේගයක් ඒක ඊළඟ ආස්වාසයට ගෙනියන්න එපා. ඒ ප්‍රස්වාසයේදීම අත්හරින්න. ඒ ආස්වාසේදීම අත්හරින්න. ඒතර ඊළඟ ප්‍රස්වාසයේ නැව පුනර්භවයක් නැහැ. ඒතර ඒ තමා පුහුණුව. මේ කරන්න පුළුවන් දෙයක් අපිට. මේවා සාමාන්‍ය ස්වභාවය මොකද්ද? මේවා ඇති වෙලා නැති වෙනවා. තරහ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. ආශාව ඇති වෙලා නැති වෙලා යන දෙයක්. හැබැයි අපි ඒවට නැති වෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යනවා දිගට දිගට. නැති වුණත් නැවත අපි ඒක ඇති කරගන්නවා. බලන්න කිසියම් කාරණයකදී කිසියම් කෙනෙක් එක්ක කෝපයක් ඇති වුණොත් ඒ කෝපය හැකි ඉක්මනින් අත්හරින්න. අත්හරිනා විතරක් නෙමෙයි නැවත එබඳු කෝපයක් ඇති කරගන්න නැතුව ඉන්න වීරිය කරන්න. එහෙම සිද්ධියකදී දැන් මේ සිද්ධියේදී නම් මට තරහාව. හැබැයි ආයෙ එහෙම සිද්ධියක් වුණොත් කොහොමද තරහ ගන්න නැතුව ඉන්නේ? අන්න ඒ සඳහා වීරිය කරන්න. එතකොට එන්න තරහ අඩු වෙනවා. සිද්ධියෙන් සිද්ධියට තරහ අඩු වෙනවා. ඒ පරමාර්ථ මරණයයි අපි පුහුණු වෙන්නට ඕනේ.
මරණයදී සංස්කාර ඇදෙන්නේ නැද්ද සර්?
සංස්කාර අපි හදාගන්නේ කන්නේ, සංකාර කියන්නේ අවිද්‍යාව නිසානේ සංකාර හැදෙන්නේ. ඒතර මෝඩකමින් හිතුවොත් තමයි සංකාර හැදෙන්නේ. සංකාර කියන්නේ ඉතින් ඔය කියපුවානේ. දැන් තරහ කියන්නේ සංකාරයක්. ඉතින් අපි ඒක හදාගන්නවා. ඒක හදාගන්නේ ඉතින් සංකාර කරන්නද? හැදිච්ච එක නැති කරලා ගන්න. සංකාර හදාගත්තේ නැත්නම් භවයක් නැහැ. සංකාර හදාගත්තොත් තමයි භවය තියෙන්නේ. නම් කෙනෙකුට බනින්න ඕනි කියලා හිතුවොත් නේ ඒ බනින්න අපි සැලසුම් කරන්නේ. ඊට පස්සේ යා මුණ ගැහෙන කල් බලන් ඉන්නේ. සමහරට ඊළඟ සතිය වෙන්න පුළුවන් හම්බෙන්නේ. ඒතර අපි ඊළඟ සතිය හම්බුණා හොඳ වින්දයක් කියනවා කියලා අපි හිතනවා. හිතුවහම ඊළඟ සතිය වෙනකල් අපි ඉන්නවා. ඉන්නේ කවුද? තරහෙන් ඉන්න කෙනෙක්. කෝපයෙන් ඉන්න කෙනෙක්ව අපි නිර්මාණය කරා. ඒතර යා තව සතියක් ඉන්නවා. හතුරෙක්ව නිර්මාණය කරා. එයත් තව සතියක් ඉන්නවා. තර මේක තමයි භවය කියන්නේ, මේක තමයි සසර කියන්නේ. ඒක සංකාර වලින් හදාගන්න එකක්. ඒ තරහා එතනම අතෑරියද? එතකොට අර තරහෙන් සතියක් ඉන්න කෙනෙක් එතන නැහැ. ඒ පුනර්භවය නැහැ එතන. හතුරනුත් නැහැ. තරහ අතෑරිය තැන සතුරන් නැහැ. එතකොට ඒ සසරත් නැහැ. ඔය පුනර්භවය නැති කිරීම අපිට මේ මොහොතවල වලදීම පුහුණු වෙන්න පුළුවන් සහ දකින්න පුළුවන්.
සතර භවයක් නැහැ කියන්නේ එතන නිර්වාණයද?
ඔව්, එතන නිවීමක් නැතිනේ. ලොකු නිවීමක් තියෙනවා. නැත්නම් ඒ සතියම අපි ඉන්නේ පිච්චිනේ. ඒක මතක් වෙනවා, තරහ මතක් වෙනවා. ඒ විඳිනවා අපි. ඒ බණින්න ඕනේ වහදනවා. එයත් ආපහු බණී කියලා හිතනවා. ඒවට උත්තර දෙන්න හදනවා. අපි බැලුම් අහනවා, බනිනවා, මහා ගින්නකින්. හැබැයි ඒක අතෑරියද? ඒ අතෑරිය ගම මෙතන එක්කම නිවිලා යනවා. ඒක තමයි නිවීම. ඒ පුනර්භවය අතෑරිය තන නිවීම
තියෙනවා. අතෑරිය කියලා අද්දකල් පුළුවන් ජීවිත කාලය තුලදී සම්පූර්ණ කරනවා.
ඔය ඉතින් ජීවිතේ නෙමෙයිනේ අත්හරින්නේ. අත්හරින්නේ ඒ ක්ලේශය අත්හරින්නේ. ඉතින් කෙලෙස් අත්තරින්න පුළුවන්. කෙලෙස් සහ ජීවිතය කියන්නේ දෙකක්. එකක් නෙමෙයි. ජීවිතය අත්හැරියත් කෙලෙස් අත්හැරලා නැත්තම් ආය උපදිනවා. කෙලෙස් අත්හැරියත් අත්හැරියනම් ජීවත් වුණත් නැවත උපතක් නැහැ. එසක් කෙලෙස් අත්හරින්න, ජීවිතය අත්හරින්න ඕනේ. කෙලෙස් අත්හරින්න උපදින ක්ලේශය හඳුනාගෙන අත්හැරලා දාන්න. වවා ගන්න නැතුව. සමහරවිට එතනදි ගැටලුවක් තියෙනවා නම් මම නිසා ඒ
භවීම අත්හැරිය කියන්නේ
ඊට පස්සේ සෝවාන් ඵලයට එන්නේ නැතුව එන
සතර චතුරාර්ය සත්‍ය ගමන කරනකොට යන ප්‍රධාන ඒ කියන්නේ ඊළඟ භවයේ ඉස්සරදී චතුරාර්ය සත්‍ය යනකොට පළවෙනි ජීවන්නේ සෝවන් ඵලෙට යනවානේ. එතෙන්දී ඊළඟ තව ආත්ම තියෙනවනේ සර්. එතන සෝවන් සතරදාගාමි අනාගාමි අධ්‍යාත් කියන මාර්ගය.
සස අතන්දි අතරිය කියන්නේ කෙලින්ම රහත් වෙනවා කියන එක නෙමෙයි. සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන්නේ ආත්ම නෙමෙයි. තව ආත්ම නෙමෙයි. අන්තිම සෝවාන් වෙච්ච කෙනෙක් ආත්මහතක් උපදින්න ඕනි කියලා එහෙම නීතියකුත් නැහැ. අනිවාර්යයෙන්ම ආත්මහතක් උපදින්න ඕනි කියලා නීතියක් නැහැ. නේද? තේරෙනවද? කියන්නේ වැඩි වුණත් උපදින්නේ හතයි කියලා නේ. එහෙනම් තියෙනවා. ඔව්. සෝතාපට්ටි කියලා කියන්නේ කලේත දේ කුමක්ද කියලා හරියටම දන්න කියලා. අනම්මනම් කරන්නේ. හරියටම බේත මොකද්ද කියලා දන්න. ඒ කියන්නේ සැකයක් නැහැ. පාර මොකද්ද? නොමග මොකද්ද කියන එක හොඳටම දන්න. ඒ නිසා කවදාවත් නොමග යනවා කෙනෙක් සෝවන්නේ නැහැ. එයා ඒකාන්ත වශයෙන්ම දන්නා මෙන්න මේකයි පාර කියලා. විකාර කරන කෙනෙක් නෙමෙයි. ප්‍රශ්නයක් ආවහම, දුකක් ආවහම විකාර කරන පිස්සු නටන කෙනෙක් නෙමෙයි. එයා දන්නා මේ ප්‍රශ්නේ හේතු නිසා ඇති වෙච්ච එකක්. ඒ හේතු නැති වුණොත් මේ ප්‍රශ්නේ නෑ. ඒ නිසා හේතු නැති කරන්නයි අවශ්‍ය. ඒ ප්‍රශ්නේට මුල්ලුච්ච දේවල් හොයාගෙන ඒවා අත්හරින්නයි ඕනේ. වෙන විකාර කළා මේ ප්‍රශ්نين ගොඩේ ඉන්න බෑ. ඉතින් ඒ අවබෝධය එන්නේ නැද්ද අර මුලින් කියපු කාරණේ? මේ ක්ලේශය අත්හැරියොත් මේ දුක නෑ කියන එක එනවනේ. තරහ නිසා කිසියම් දුකක් විඳිනවා නම් තරහ අත්හැරියාම මේ දුක නෑ කියන ඒ අවබෝධයේ තියෙන කෙනෙක් තමයි තරහ අතාරින්නේ. තරහ සැපක් කියලා හිතනවා නම් නැත්තම් මේ විඳින දුක තරහ නිසා නෙමෙයි විඳින්නේ. තරහ අත්හැරියත් මේ දුක තියෙනවා කියලා එහෙම එබඳු අවිද්‍යාවක ඉන්නවා නම් කෙනෙක් තරහ අත්හරින්නේ නැහැ. අපි ඔය ඔබඳු ඔය පදවි තානාන්තර බවට පත් කරගෙන තිබෙන මේ දහම් කාරණා නිරවුල් කරගන්නට ඕනේ. ඒවා පදවි නෙමෙයි, තනතුරු නෙමෙයි, පට්ටන් නෙමෙයි. එහෙම පත් වුණා, අහවල් තැනට ගියා, එහෙම තනතුරකට පත් වුණා, ඒ වැරදි. මාර්ගය එකයි, මාර්ග දෙකක් නැහැ. සුවන් වෙන්න තියෙන්නේ එක මාර්ගයයි, සකදාගාමි වෙන්න තියෙන්නේ එක මාර්ගයයි. සකදාගාමි වුණු කෙනාට අනාගාමි වෙන්න තියෙන්නේ එක මාර්ගයයි, අනාගාමි වුණු කෙනාට රහත් වෙන්නට තියෙන්නේ එක මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි, මාර්ග දෙකක් නැහැ. ඒ නිසා මේ මාර්ගය හඳුනාගෙන මේ මාර්ගය යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට හඳුනාගෙන ඒ පාරේ යන්න. මේ සංසාර රෝගයට ගන්න බෙහෙතක් භාවනාව කියන්නේ. ඉදිරිය බේත් කරනවා මේ ලෙඩේට. බේත් ගන්නකොට ටික ටික ලෙඩේ හොඳ වෙනවා. හරි බේත නම් ගන්න. අපි වෛද්‍යවරයාගෙන් අහන්නේ දැන් මේ මට හොඳලා තියෙන මට්ටමට අනුව මොකද්ද මට දෙන නම? දැන් මොන නමද මේකට කියන්නේ? මං දැන් ඉන්න තැනට මොන නමද කියන්නේ? මෙච්චර මං බෙහෙත් ගත්තා. දැන් අපි එහෙම කිසිම ලෙඩෙක් රෝහලක වෛද්‍යරයෙක්ගෙන් එහෙම අහන්නේ නැහැ. එහෙම අහන්න පුළුවන්. ඉතින් ඇහුවොත් එයා වෙන වට්ටුවකට දාන. අවධානය යොමු කරන්න බෙහෙත් ගැනීමට. දිගටම බෙහෙත් ගන්න. ඒ බෙහෙත් ගන්නකොට ලැබෙන සුවයට විවෘත වෙන්න. නිකම්ම බෙහෙත් දිගටම අරගෙන ඉන්න එපා. ඒකෙන් හොඳ වෙනවද නැද්ද කියන එක ගැන හිතන්නේ නැතුව බලන්න. ප්‍රගතිය ගැන සැලකිලිමත් වෙන්න. ඒ ප්‍රගතිය මනින්න යන්න එපා. ඒ භාවනා කරන වේලාවෙදි ලැබෙන අත්දැකීම් වලින් ප්‍රගතිය මනින්න පුළුවන්නේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ. සාමාන්‍ය ජීවිතය ඇතුලේ මං කොහොමද? මගේ ප්‍රතික්‍රියාවල වෙනසක් තියෙනවද? අල්ලා ගැනීම වල අඩුවක් තියෙනවද? දුක් විඳීමේ තියෙනවද වෙනසක්? බලන්න. සැහැල්ලු වෙන්නේ. ඒ ප්‍රගතිය දකින්න විට වඩාත් උනන්දු වෙන්න පුළුවන්. ධෛර්යයක් එනවා. වැඩි වැඩියෙන් බෙහෙත් ගන්න. ධර්මය තවමත් ජීවමානයි. මේ බෙහෙත තාමත් වැඩ කරනවා. හැබැයි කවද වෙනකල් මේ බෙහෙත වැඩ කරයිද? කොපමණ කාලයක් දහම සජීවීව අප අතර පවතීද කියන්නේ අපට බෑ. ධම්ම සජීවීව පවතින තාම බෙහෙත වැඩ කරන අද අපි ධර්මානුකූලව ජීවත් වෙන්න මේ ධම්ම නැමැති ඔසුව පානය කරන්න පටන් ගන්න ඕනේ. හෙටට කල් දාන්න එපා. සමහර විට හෙට වෙනකොට මේ බෙහෙත නැති වෙයි. ඒ අදිෂ්ඨානය මේ පොසොන් පොහොය දවසේ ඇති කරගන්න ලංකාවට බුදුදහම ලැබුණ දවසේ අපේ ජීවිතවලට දහම ලබා ගත යුතු දවස. රටකට ලැබුණා කියන්නේ ජීවිතයකට ලැබුණා නෙමෙයි, රටකට ලැබෙනවා ජීවිතයකට ලබා ගන්නට ඕනේ. ඒක තියෙන්නේ අපි එක එක්කිනාට. පිච්චෙනවද නිවෙනවද? සතුටින් ඒ අදිෂ්ඨානය ඇති කරගන්න. සතුටින්, ඊට වඩා සතුටක් තවත් නැහැ. නිරෝගී වීම තරම් සුවයක්, නිරෝගීකම තරම් ලාභයක් තවත් නැහැ. ලෙඩවීම තරම් දුකක් සහ ලාභයකුත් තවත් නැහැ. ඒ සතුට ඇති කරගන්න මේ පොසොන් පෝය දවසේ ලොකු කැපකිරීමක් මේ පින්නතුන් හැම දෙනාම කළේ. මේ දුෂ්කර මාර්ගයේ ඇවිල්ලා මෙතෙන්ට ඇවිත් බොහොම නිහඬව තැන්පත් මේ බිම වාඩි වෙලා සිටිමි. සහ දහමට සවන් දෙමින්, මෙනෙහි කරමින්, භාවනා කරමින්, සාකච්ඡා කරමින් හැම දිනාටම භවනා කරන්න පුළුවන් උනත් භවනා කරන්න ටික දෙනයි. ඒ ටික දෙන අතර ඔබ අපේ ඉන්නවා. කිසියම් රුමයක් ඇති, පෙරපිනක් ඇති. ඒ පෙරපිනින් උපරිම ප්‍රයෝජන ගන්න අදිෂ්ඨාන කරගමු. කල්‍යාණ මිත්‍රවරුනි, මේ පොසොන් පොහොදා මේ නිලඹ භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වූ භාවනා වැඩසටහනේ දානමය අනුග්‍රහය ඊයේ රාත්‍රී ගිලම්පස්ස අද උදේ දානෙන් අනුග්‍රහය දැක්වේ කල්‍යාණ මිත්‍ර හිතවත් බණ්ඩාරනායක මහත්මයා. අපි එතුමාගේ ඒ හිතංශී භාවයට, ඒ අනුග්‍රහයට, පරිත්‍යාගශීලීත්වයට අදවතින්ම කෘතවේදී වෙමු, පුණ්‍යානුමෝදනා කරමු. එතුමාටත් ඔබ අප හැම දෙනාටමත් මේ දහම් මගෙහි නොනැවතී ඉදිරියට යන්නට, පියවරින් පියවර ප්‍රගතිය කරා යන්නට අවශ්‍ය වෙන කල්යාණ මිත්‍රාශ්‍රය, විවේකය, සිහි බුද්ධිය, සාකායික මානසික නිරෝගීකම තුනුරුවන් සරණින් ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.